අයිබවන් ආදරණීය දුවේ පුතේ, ඔබේ ගුරු කිතරින් මේ සූදානම. චිත්‍ර පාඩම ඔබ වෙත ගෙන එන්නට අද දවසේ චිත්‍ර පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බදුල මහාවිද්‍යාලයේ ප්‍රියන්ත දර්ශනද සිල්වා ගුරු පියාණන්.
අයිබවන් දුවේ පුතේ, සුපුරුදු පරිදි අද අපි ඌව ප්‍රජා ගුවන්විදුලිය අයක්වන්නේ චිත්‍රකලා විෂයේ නිර්දේශයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ විෂය කරුණු පිළිබඳව අවබෝධයක් ලබා දීම සඳහා අද මේ සූදානම් වෙන්නේ. අපි පහුගිය පාඩම් වලදී මතක් කරා අනුරාධපුර යුගයේ චිත්‍රකලාව, පොළොන්නරුව යුගයේ චිත්‍රකලාව පිළිබඳව. අපි අද පාඩම් කරන්නේ, අද සූදානම් වෙන්න යන්නේ පොළොන්නරුව යුගයේ මූර්ති කලාව පිළිබඳව. ඒතර පොළොන්නරුව යුගයේ ආරම්භයේ පිළිබඳව අපි පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුයි මූර්ති කලාව කතා කරන්න පෙර. ඒතර මෙහිදී ලක්දිව ප්‍රථම අගනුවර අනුරාධපුරයේ අපි දන්නවා සතවර්ෂ 16ක් පැවතුණා. අපි පහුගිය පාඩම් වල කතා කරා මේ පැවතුණු අගනගරය විවිධ විදේශීය ආක්‍රමණයන්ට හා ඔවුන්ගේ ආධිපත්‍යයට යටත් වීමට සිදු වුණා. මේ නිසා මේ නගරය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම නිසා පාලකයන් කල්පනා කරා වෙනත් ප්‍රදේශ සඳහා සංක්‍රමණය වීමට. එතකොට මේ නිසා නවවන සීවසේ මුල්භාගයේ සිටම වරින්වර අගනුවර වෙනස් වෙන්න පටන් ගත්තා. මේ ප්‍රතිපලයක් ලෙස පරිපාලන කේන්ද්‍රය හැටියට පොළොන්නරුව තෝරා ගන්න පාලකයන්ට සිදු වුණා. එතකොට උතුරු මධ්‍ය පළාතේ පිහිටි පොළොන්නරුව අපි දන්නවා කාලිංගපුර, පුලතිස්තිපුර නගරය යන නම් වලින් පොළොන්නරු රාජධානිය හඳුන්වනවා. මේ නගරය වරින්වර අනුරාධපුරයේ පාලකයන් තමයි මේ ඔවුන්ගේ වාසස්ථාන සඳහා තෝරගත්තේ. ඒ වගේම විවිධ වූ ජන කොට්ටාස මේ අනුරාධපුරයේ ඉන්න විදේශී ආක්‍රමණ නිසා ඉන්න බැරි නිසා ඔවුන් කල්පනා කරා මේ පොළොන්නරුව නගරය තම වාසස්ථාන සඳහා තෝරගන්න. එතකොට මේ රටේ පාලකිනුත් ඔවුන්ගේ වාසස්ථාන සඳහා මේ පොළොන්නරුව නගරය තෝරගන්න මුල් වුණා. එතකොට සොලින්ගින් මුළු දිවයිනටම තර්ජනයක් වූ අවධියක අපි දන්නවා පළවන සේන රජු පොළොන්නරුව තම රාජධානිය බවට පත් කරගත්තා. ඒ වගේම යලින් පස්සන සේන රජුගේ රාජ්‍ය සමයේදී සොලින් විසින් පොළොන්නරුව තම ග්‍රහණයට නතු කරගත්තා. මෙහිදී මේ නගරය සම්පූර්ණයෙන්ම සොලින් විසින් යටත් කරගන්නා ලද අතර ඔවුන් මේ නගරය හැඳින්වුවා ජනතාපුරය ලෙස. එතකොට මේ ජනතාපුරය ලෙස නම් කරලා අලංකාර හින්දු කෝවිල් බොහෝ ගණනක් ඔවුන් ඉදිකරලා තමගේ පාලන බලය හුළු කරගෙන ඔවුන් රාජ්‍ය පාලනය කළා. එතකොට ක්‍රිස්තු වර්ෂ 1700 දී කීර්ති කුමරුගේ, ඒ කියන්නේ කීර්ති කුමරු පැමිණීම, ඔහුගේ රෝහණ දේශයේ ඉඳන් ඔහුගේ පැමිණීමත් සමග සොලින්ගෙන් රට මුදාගෙන ඔහු විජයබාහු යන නාමයෙන් ලංකාවේ පාලකයා බවට පත් වුණා. මේ අනුව චෝලන් පාලනය අපි දන්නවා පැවති අවුරුදු 53ක් වෙනි කාලයක්. එම කාලය තුල මොවුන් හින්දු දේව සංකල්ප ලාංකීය ජන සමාජයේ තුල ප්‍රචලිත කිරීමට ඔවුන්ට ප්‍රබල පිටුවහලක් වුණා. එතකොට මේ දකුණු ඉන්දීය චෝල වංශිකයන් විසින් පොළොන්නරුව රාජධානි ඇරඹීම සමගම එහි මුලින්ම බිහි වූයේ හින්දු දහම පදනම් කරගත් කලා නිර්මාණය. එතකොට මේ කලා නිර්මාණයන් හින්දු දහම තුල තමයි පදනම් කරගත් කලා නිර්මාණයන් තමයි බිහි වුණේ. මේ අනුව පොළොන්නරුව මුලින්ම ආරම්භ වූයේ හින්දු ගෘහ නිර්මාණ කලාව හා මූර්ති කලාවයි. එතකොට අපි දැන් කල්පනා අපි දැන් සාකච්ඡා කරමු හින්දු ගෘහ නිර්මාණය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරමු. හින්දු ගෘහ නිර්මාණවල අපි දන්නා අපි කතා කරා මුලින්ම ඔවුන් ඉදිකරා දේවස්ථාන. එතකොට මේකේ හින්දු ස්මාරක ඔවුන් ඉදිකරා. මේ ස්මාරක අතර ඔවුන්ගේ නිර්මාණයක් තමයි දේවාල. එතකොට අපිට විශේෂ නිදේශයේ තියෙනවා අංක 1 ශිව දේවාලය, අංක 2 ශිව දේවාලය, අංක 5 දන්න ශිව දේවාල පිළිබඳව අපිට අවශ්‍ය පාඩම් මේ සඳහා සූදානම් කරලා තියෙනවා. එතකොට මේ අංක 2 ශිව දේවාලය. හරි? මේ අංක 2 ශිව දේවාලය තමයි පොළොන්නරුවේ පටන් ගත්ත මුල්ම, ඒ කියන්නේ ඉස්සෙල්ලාම ඉදිකර ප්‍රථමයෙන්ම ඉදිකල ගොඩනැගිල්ල තමයි මේ අංක 2 ශිව දේවාලය. එතකොට පොළොන්නරුව තම රාජධානිය ලෙස තෝරාගත්ත චෝල පාලකීන් විසින් ප්‍රථමයෙන්ම ඉදිකන ලද ගොඩනැගිල්ල තමයි අංක 2 ශිව දේවාලය. මේක ඉදිකරේ ක්‍රිස්තු වර්ෂ 11 වන සියවසේදී රාජ නැමැති සුලී රජු විසින් කරවන ලද මෙම දේවාලය තනිකරම කළු ගලින් නිමවලා තියෙනවා. දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ලක්ෂණ මෙහි දක්නට ලැබෙනවා. මෙහි ඇති ශිලා ලේඛනයට අනුව මේ ශිව දේවාලය පළවන රාජරාජ රජුගේ බිසව වූ ද පළමුවන රාජේන්ද්‍ර රජුගේ මෑණියන් වූ මාදේවි ඉසර මුදියර් දේවිය නම් කොට නමින් නම් කරලා තියෙන්නේ. එතකොට මාදේවි ඊශ්වරම් දේවාලයේ හැටියට තමයි මේ අංක 2 ශිව දේවාලය හඳුන්වන්න පුළුවන්. මේ හැඩගන්වන ලද පාදමක් මත ගොඩනැගී ඇති මේ දේවාලය පිටස්තර බිත්ති අන්තර් සම්බන්ධතා සහිතව ස්තම්භ වලින් අලංකාර කරලා තියෙනවා. මේ ස්තම්භ වලට ඉහළින් පිරමිඩාකාර පියස්සක් තියෙනවා. මේ පියස්ස කොටස් 3කින් සමන්විතයි. එනම් මණ්ඩපය, අන්තරාලය හා ගර්භගෘහය යන කොටස් 3ෙන් මේ පියස්ස සමන්විතයි. එතකොට මේ දේවාල ඉදිකිරීම සඳහා අපි දැන් මේ කතා කරන්නේ අංක 2 ශිව දේවාලය. මේ ශිව දේවාලය ඉදිකිරීම සඳහා බදාම ආම වශයෙන් තමයි භාවිතා කරලා තියෙන්නේ. එතකොට නියමිත පරිදි සකස් කරගත්ත පාෂාණ කොටස් එකට එකතු වෙනසේ මේ ගොඩනැගිල්ල සවි කරලා තියෙනවා. මේ ගොඩනැගිල්ල තුල ගර්භයේ තුල ගර්භගෘහයේ තුල ශිවලිංගය තැන්පත් කරලා තියෙනවා. මේ දේවාලය තුලින් අපි දන්නවා පුරාවිද්‍යා කැණීම් තුලින් හම්බ වෙලා තිනවා Hindu ප්‍රතිමා රසක්. අපි ප්‍රතිමා ගැන මේ පාඩම යන අතරතුර කතා කරමු. මේ ප්‍රතිමා තුළ තිනවා නටරාජා ප්‍රතිමාව, පාර්වති ප්‍රතිමාව. අපි දැන් කතා කරන්නේ ගෘහ නිර්මාණ කලාව නිසා අපි මේකේ ශිව දේවාල තුල ගොඩනැගීම් පිළිබඳව කතා කරමු. එතකොට මේ අංක 2 ශිව දේවාලය. එතකොට අංක 1 ශිව දේවාලය අයිති වෙන්නේ 13 වන සීවසේ ඉදු අංක 1 ශිව දේවාලය. පාණ්ඩ්‍ය ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකරන ලද්දක්. සටහන් කරගන්න පුළුවන් ඔයගලන්ට අංක 1 දන්න ශිව දේවාලයේ 13 සීවසේ ඉදි වුනේ මේක පාණ්ඩ්‍ය ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකරන ලද්දක්. දේවාලයේ ඉදිකිරීමේදී කපා සකස් කර, ඒ කියන්නේ කපා හොඳට පැහැදිලිව කළුගල් කුට්ටි උපමට්ටම් කළ කළුගල් පිට්ටි බාහිර හැඩය මතු කරලා මේ අංක 1 ශිව දේවාලය නිර්මාණය කළ තියෙනවා. මේ ගල් බිත්තිය මත බොරදම් හා විමාන හැඩ දක්නට ලැබෙනවා. එමෙන්න කුළුණු සඳහා නෙළුම් මල් හැඩ යොදාගෙන තියෙනවා. ඒත් අද මේකේ මේ දෙවෙනි ශිව දේවාලය වගේ නෙවෙයි පළවෙනි ශිව දේවාලයේ ශිඛරය ගඩොලින් තනා තිබිලා තියෙන එක නිසා අද විනාශයට පත් වෙලා තියෙනවා. මේකේ අලංකාර වූ කලාත්මක ප්‍රතිමා රසක් මේ ශිව දේවාලයේ තුලනොත් හමු වෙලා තියෙනවා. එතකොට මේ අංක 1 2 මේ පොළොන්නරිය යුගයේ ඉදිවෙච්ච අංක 1 ශිව දේවාලය අංක 2 ශිව දේවාලය අපිට සාධක හැටියට තියෙනවා ඉතුරු වෙලා. එතකොට අපිට නටබුන් හැටියට තියෙනවා අංක 5 ශිව දේවාලය. එතකොට අපිට පොළොන්නරිය යුගයේ අපි හින්දු ආගම පිළිබඳව මේ ඉදිවෙච්ච දේවාල පිළිබඳව තමයි කතා කරේ. එතකොට මේ පොළොන්නරිය යුගයේ හින්දු සොලින්ගේ තිබ්බ ග්‍රහණයත් එක්ක ඉදිවෙච්ච නිර්මාණ පිළිබඳව තමයි මේ කතා කරන්නේ. එතකොට පොළොන්නරිය යුගයේ හින්දු මූර්ති කලාව අපි මේ එක්කම අවබෝධයක් ලබා ගමු. පොළොන්නරිය යුගයේ හින්දු මූර්ති කලාව පොළොන්නරු පාලන සමයේදී දු දේවාල තුලින් තමයි මේ මූර්ති හමු වෙලා තියෙන්නේ. ඒක දකුණු ඉන්දිය චෝල මූර්ති කලාවේ මූලික ලක්ෂණ මෙම ලෝකඩ මූර්ති තුලින් දක්නට ලැබෙනවා. ඒ අතරින් අපිට නටරාජා ප්‍රතිමාව, ශිවකාම සුන්දරි ප්‍රතිමාව, ඒකම ගණදේවි ප්‍රතිමාව, ඒකම කරෙක්කාර් අම්මයාර් ප්‍රතිමාව, සුන්දර මූර්ති ස්වාමි ප්‍රතිමාව පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. අපි මේ පිළිබඳව දැන් කරුණු හදාරමු. එතකොට අපි දැන් මුලින්ම කතා කරා නටරාජා ප්‍රතිමාව. අපි ශිව දේවාල ගැන කතා කරා. එතකොට මේ නටරාජා ප්‍රතිමාවත් හම් වෙලා තියෙන්නේ ශිව දේවාල තුලින්. එතකොට හින්දු ආගමික මූර්තීන් අතර මේ නටරාජා ප්‍රතිමාව විශිෂ්ට නිර්මාණයක් හැටියට සලකන්න පුළුවන්. එමෙන්ම අවකාශ භාවිතයේ සමබරතාවයේ උසස් මූර්තිමය ලක්ෂණ මේ ප්‍රතිමාව තුලින් නිරූපිතයි. ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසට අයත් අංක 1 දරන ශිව දේවාලයෙන් තමයි මේ මූර්තිය එහෙම නැත්නම් මේ ප්‍රතිමාව හමු වෙලා තියෙන්නේ. මේ ප්‍රතිමාවේ දැක්වෙන ශිවගේ තාණ්ඩව නර්තන විලාසයෙන් විශ්වයේ පැවැත්ම හා විනාශය නිරූපණය වන බව සඳහන් කරලා තිනවා. එමෙන්ම මේ ප්‍රතිමාවේ හස්ත මුද්‍රා කීපයක්ම අතලෙන් දැකෙන මුද්‍රා කීපයක්ම දැක්වෙනවා. ඒවා දකුණු පස ඉහළ අස්තයෙන් උඩැක්කිය බෙරය යොදාගෙන ඇත්තේ ජයග්‍රහණයේ සංකේතය කිරීමට, ලෝකයේ මැවීම හා භයංකාර බව සංකේතවත් කිරීමට බෙරය භාවිතා කළ තියෙනවා. වම්පස ඉහළ හස්තයෙන් දැක්වෙන ගිනිසිලුව විනාශයේ සංකේතවත් කිරීමට යොදාගෙන තියෙනවා. ඒ වගේම දකුණු පහළ හස්තයෙන් අභය මුද්‍රාව දැක්වෙන අතර එමගින් ජීවිත දානය දෙන බව අදහස් කරනවා. වම්පස හස්තයෙන් ගජ හස්ත මුද්‍රාව නිරූපිතයි. ඒ වගේම වම්පය ඔසවා නර්තනයේ දෙන ශිවගේ දකුණු පාදයේ සිරුරේ බර දරා සිටින අතර එම පාදයේ පාගාගෙන සිටින්නේ මුයල ගම නමින් හැඳින්නෙන රුවක්. මේ මුයල ගම නමින් හැඳින රුවක් මේක මේ රුවද දාලා තියෙන්නේ අවිද්‍යාව එවත් මායාව අධර්මයේ සංකේතවත් කිරීමර තමයි යොදාගෙන තියෙන්නේ. එමෙන්ම බිහිදී ඇති හිසකෙස් දෙපසට බිහිදී ගොස් තිනවා. දෙපසට විසිරිලා ගිය නර්තන වේගවත් බව සටහන් කිරීමර දෙපසට විහිදිලා තිනවා. ඒකේ සංකේතවත් කරලා තියෙන්නේ ගංගා නම් ගඟ නිරූපණය කිරීමට. ඒ අතර හිස පැලඳි ඔටුන්නේ අඩසඳක් මිනිස් හිස් කබලක් කිඳුරු රූපයක් ඒ වගේම නාග රූපයක් මේ තුල නිර්මාණය කරලා තිනවා. එතකොට නටරාජා රුව වටා ඒ කියන්නේ ගිනිසුලුවක් වටා තමයි මේ රුව නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේක ගිනිසුලුව යොදලා තියෙන්නේ ශිව දෙවියන්ට මහා බම්කොළ ශාපයක්කින් දැවෙන පොළව සංකේතවත් කරලා තමයි මේ නටරාජ ප්‍රතිමාව නිර්මාණය කළ තියෙන. ඒ වගේම මේ මූර්තියේ දකුණු කනේ පුරුෂ කර්ණ ආභරණයක් හා වම් කනේ ස්ත්‍රී කර්ණ ආභරණයක් නිර්මාණය කළ තියෙනවා. ඒ වගේම බෙල්ලේ ආභරණ පැලඳ තියෙනවා. ඒතර අපි නටරාජ මූර්තියේ අපි මේක කොයි වගේද කියලා අපි දැකලා තිනවා. ඒතර මේ මූර්තින් විවිධ වූ ප්‍රමාණයෙන් ලෝකද මූර්ති විවිධ වූ ප්‍රමාණයෙන් මේ පොළොන්නර යුගයේ හමු වෙලා තිනවා. ඒතකොට ඊළඟට අපිට තව ප්‍රතිමාවක් හම්බ වෙනවා පොළොන්නර යුගයේ ශිවකාම සුන්දරි ප්‍රතිමාව. මේකත් ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසට අයත් නිර්මාණයක්. මෙය ලෝකද මාධ්‍යෙන් ලෝහ වාත්තු කිරීමේ ශිල්පීය ක්‍රමය අනුව කරපු නිර්මාණයක්. මෙමගින් නිරූපණය වන්නේ ශිවගේ පතිනිය වූ පාර්වති දෙවගණ රූපයයි. මේ පාර්වති කියන නම ලැබිලා තියෙන්නේ පාර්වති උපන් නිසා පාර්වති කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. මේක හම් වෙලා තියෙන්නේ පොළොන්නරුවේ අංක 5 ශිව දේවාලයේ තමයි මේ ශිවකාම සුන්දරි ප්‍රතිමාව අපිට හමු වෙලා තියෙන්නේ. මේකින් දකුණු අතින් කටකාස්ත මුද්‍රාව නිරූපණය වන අතර වම් අතින් ලෝහස්ත මුද්‍රා, ඒ කියන්නේ අත පහළට එලාගෙන සිටින මුද්‍රාව නිරූපිතයි. මේකේ හිස පළඳනාව, ඇඟට ඇලුණු වස්ත්‍ර ආභරණ මේ ප්‍රතිමාවට අලංකාරයක් එක් කරලා තියෙනවා. ස්ත්‍රී ලාලිත්‍ය මැනවින් මූර්තිමත් කරන මේ ප්‍රතිමාව තිබංග ඉරියව්වෙන් තමයි යුක්ත වෙලා තියෙන්නේ. එතකොට අපි දැන් දෙකක් ගැන කතා කරා, නටරාජ ප්‍රතිමාව, ඊළඟට ශිවකාම සුන්දරි ප්‍රතිමාව. ඊළඟට අපි තව මූර්තියක් තියෙනවා පොළොන්නරුවේ ගණදේවි ප්‍රතිමාව. මේ ගණදේවි ප්‍රතිමාව ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසට තමයි අයත් වෙලා තියෙන්නේ. මේක හම් වෙලා තියෙන්නේ අංක 5 හින්දු කෝවිලෙන් තමයි, ශිව දේවාලෙන් තමයි මේක හම් වෙලා තියෙන්නේ. ලෝකඩ මාද්දීන් ලෝහ වාතු කිරීමේ ශිල්පීය ක්‍රම. අපි ඊළඟට කතා කරමු පොළොන්නරුවේ සුන්දර මූර්ති ස්වාමි ප්‍රතිමාව පිළිබඳව. මේ පොළොන්නරුවේ අංක 5 ශිව දේවාලයෙන් තමයි හමු වෙලා තියෙන්නේ. මේ ප්‍රතිමාව අයිති වෙනවා ක්‍රිස්තු වර්ෂ 11 වන සියවසට. මේක හින්දු ආගමික මූර්තියක්. මේ සුන්දර මේ ස්වාමි මූර්තිය ශිවාගමේ අනුව දැක්වෙන 63 දිනකින් යුක්ත සාන්තුරෙග්ගේ කෙනෙක් තමයි මේ සුන්දර මූර්ති ස්වාමි ප්‍රතිමාව හැටියට සැලකින්නේ. මේකේ බොහෝදුර ශිව දේවාල තුල අපි දන්නවා ශ්‍රෝත්‍ර ගායනා කරනවා. මේ තේවාව කරන දේවාලයට ගිහිල්ලා මේ පිළිබඳව ගායනා කරන පුද්ගලෙක් හැටියට තමයි මේ සුන්දර මූර්ති ප්‍රතිමාව හඳුන්වන්නේ. එතකොට මේකේ තාරුණ්‍ය, කඩව සම්භව, ලාලිත්‍ය යන ලක්ෂණ මේ ප්‍රතිමාවේ දක්නට ලැබෙනවා. ඒ වගේම තිබංග ඉරියව්වකින් යුක්තව තමයි මේ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ. ඒතකොට දෑතින් කටකස්ත මුද්‍රාව දැක්වෙනවා. වට්‍ර පීඨයක් මත, වටකුරු පත්මාසනයක් මත තිබංග ඉරියව්වකින් මේ ප්‍රතිමාව නිර්මාණය කරලා තිනවා. මේකේ අපි කතා කරා ලෝකඩ මාධ්‍යන් හා ඝන ලෝහ වාතු කිරීමේ ශිල්පී අනුව තමයි මේ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අපි දැන් කතා කරා මේ පොළොන්නර යුගයේ දේවාල පිළිබඳව, ශිව දේවාල පිළිබඳව අංක 1 අංක 2 දේවාල පිළිබඳව, එවැගේම පොළොන්නර යුගයේ මූර්ති පිළිබඳව. ඒතර මේ පොළොන්නර යුගයේ මූර්ති වල අපි කතා කරපු මූර්ති නැවත මතක් කිරීමක් කරොත් අපිට නටරාජ ප්‍රතිමාව, ඊළඟට ශිවකාමී සුන්දරි ප්‍රතිමාව, ගණදේ ප්‍රතිමාව, කරෙක්කල් අම්මයාර් ප්‍රතිමාව, සුන්දර මූර්ති ප්‍රතිමාව පිළිබඳව අපි කරුණු හැදෑරුවා. මම හිතන්නේ දැන් අපිට මේ පිළිබඳව කතා කිරීමේදී තවත් තියෙන මේකත් තමයි අපිට මේකේ තිනවා අපි කතා කර ගොඩාක් දේවල් මුද්‍රා තිබ්බා, ඒ වගේම ආසන ක්‍රම තිබ්බා නේ. මේ මුද්‍රායි ආසන ක්‍රමයි අපිට හින්දු ප්‍රතිමාවල දක්නට ලැබෙනවා. එතකොට මේ හින්දු ප්‍රතිමාවල තියෙන මුද්‍රායි ආසන ක්‍රමයි අපිට තියෙනවා බුදු පිළිම වලත්. අපි ඒ පිළිබඳව කතා කරමු. එතකොට මේකේ ආසන වර්ග අපිට තියෙනවා. අපි දැන් කතා කරපු මේ මූර්තිවල සමහර ආසන තියෙනවා. පద్මාසන, ඒ කියන්නේ පద్මාසනයක් කියන්නේ නෙළුම් මල් පෙති වලින් අලංකාර ලද ඕලාකාර හැඩයක් ලෙස නිර්මාණය වුණු ආසන ක්‍රමයක්. එතකොට මේක ආසන ක්‍රමයක් කියන්නේ පීඨයක්. එක්කෝ මේක පద్මාසන, බද්දාන ආසන වලින් බහුලව දැකිය හැකි ආසන වර්ගයක් තමයි මේ. ඊළඟට අපිට තවත් සඳහන් කරන්න පුළුවන් දෙපා පීඨවල තියෙන ආකාරය ආසනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේක හින්දු ප්‍රතිමාවල බහුල වශයෙන් දැකිය හැකි ආසන ක්‍රම කීපයක් අපි දැන් කතා කරමු. එතකොට හින්දු ප්‍රතිමාවල තියෙනවා ලලිත ආසනය කියලා. ඊට පස්සේ රාජ්‍ය ලීලාසනය කියලා තියෙනවා. පර්යංක ආසනේ ආසනය කියලා තියෙනවා. අපි අහලා තියෙන ওই ටික. එතකොට මේකේ ලලිත ආසනය කියන්නේ පීඨය මත හිඳගෙන සිටින ඉරියව්වකින් එක් පාදයක් නමාගෙන අනෙක් පාදයේ නිදහසේ පහතට දමාගෙන සිටීම. මේකේ පාර්වතිහා සරස්වති දේවි ප්‍රතිමා මේ ඉරියව්වෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඊළඟ එක තමයි රාජ්‍ය ලීලාසන ක්‍රමය. ඊළඟට ඒකේ ක්‍රමය තමයි වම් පය තිරස්සතර නමාගෙන සිටින අතර දකුණු පය සිරස්ස නමාගෙන ඒ මත දකුණු අතේ වැලමිට තබාගෙන සිටින ආකාරය තමයි මේ ආසන ක්‍රමයෙන් පෙන්눔 කරන්නේ. ඊළඟට පර්යංක ආසන ක්‍රමය. පර්යංක ආසන ක්‍රමය තියෙන්නේ පුටුවක හිඳගෙන සිටින ඉරියව්ව ආසන ක්‍රමය. මේක දෙපා නවාගෙන පහතට තබාගෙන සිටින ආකාරයෙන් තමයි මේ ආසන ක්‍රමයේ තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු මුද්‍රා. මේ ප්‍රතිමාවල තියෙනවා දෑතින් දැක්වෙන මුද්‍රා නිරූපණය කරලා තියෙනවා. එතකොට මේ ප්‍රතිමා බොහෝමයක් භාව ප්‍රකාශනය සමස්ත ගුණය සංකේතවත් කිරීමට මේ මුද්‍රාව භාවිතා කරලා තියෙනවා. මේ මුද්‍රා හින්දු ප්‍රතිමාවල බහුල වශයෙන් දැක්වෙන්න පුළුවන්. එතකොට හින්දු ප්‍රතිමාවල තියෙනවා අපිට මුද්‍රා පිළිබඳව අපිට බුදු පිළිමවල දක්න ලැබෙන මුද්‍රා තියෙනවා. එතකොට ඒ තියෙන මුද්‍රා හැටියට අපි නම් කරොත් එහෙම අබ්බේ මුද්‍රාව, ගජහස්ත මුද්‍රාව, නමස්කාර මුද්‍රාව, එහෙම නැත්නම් අංජලි මුද්‍රාව, වර්ධ මුද්‍රාව, විතර්ක මුද්‍රාව, කටකස්ත මුද්‍රාව, ලෝලහස්ත මුද්‍රාව අපිට සඳහන් කරන්න පුළුවන්. එතකොට අබේ මුද්‍රාව. අබේ මුද්‍රාව කියන්නේ නිදහස ආරක්ෂාව ලබා දීම මෙම මුද්‍රාවෙන් සංකේතවත් කරලා තියෙනවා. ඒක ස්වරූපේ තමයි වැලමිටින් අත නම ඉදිරියට දක්වා තිබීම මේ මුද්‍රාවේ ස්වරූපේ. එතකොට ගජහස්ත මුද්‍රාව. ගජහස්ත මුද්‍රාව කියන්නේ අලි හොඬවැලක ස්වරූපයෙන් අත් සහ ඇඟිලි පහළට දිගු කරගෙන සිටින නිරූපණය කරන මුද්‍රාව. එතකොට මේක යොදලා තියෙන්නේ, මේකින් සංකේතවත් වෙලා තියෙන්නේ බාධක ඉවත් වී නිදහස ලැබීම තමයි මේ මුද්‍රාවෙන් සංකේතවත් වෙලා තියෙන්නේ. ඊළඟ මුද්‍රාව තමයි නමස්කාර මුද්‍රාව. එහෙම නැත්නම් අංජලි මුද්‍රාව. ආයාචනය ප්‍රාර්ථනය හා වැඳීම යන අදහස් මේ මුද්‍රාවෙන් නිරූපණය වෙලා තියෙනවා. දෑත, මේක ස්වරූපේ තමයි දෑත, වැලමිටෙන් නමා පපුව ඉදිරියෙන් අල්ලා හා ඇඟිලි එකතු කිරීමෙන් මේ මුද්‍රාව කුඩ නගලා තියෙනවා. ඊළඟ එක තමයි විතර්ක මුද්‍රාව. විතර්ක මුද්‍රාව හැටියට යන්නේ අල්ල ඉදිරිපසට හැරී ඇති අතර මාපට ඇඟිල්ල මත දබර කැලි තබා ඇති අයුරු. මේකින් පෙන්නුම් කෙරෙන්නේ ගැටලුවක් විසඳන අවස්ථාවක් මුද්‍රාවෙන් අර්ථවත් කිරීම. ඊළඟට කටගස්ත මුද්‍රාව යමක් අල්ලා සිටින ආකාරයට ඇඟිල්ල නිරූපණය කිරීම. මේ මුද්‍රාව බොහෝ විට තිබංක ලක්ෂණ සහිත දේව රූපවල දක්නට ලැබෙනවා. ඒ කියන්නේ මේ රූපවල ස්ත්‍රෝ කරුවන්, ඒ කියන්නේ යාතිකා කරන්න, දේව යාතිකා කරන්නන්ගේ රූපවල බහිලෝ දකින්න ලැබෙන මේකත් තමයි මේ මුද්‍රාව, කටකස්ත මුද්‍රාව. ඊළඟ එක තමයි ලෝලහස්ත මුද්‍රාව. මේ ලෝලහස්ත මුද්‍රාව බොහෝ දුරට කාන්තා රූපවල බහුල වශයෙන් භාවිතා කරලා තියෙනවා. පහළට වැටෙන අතේ අඩල සහ ඇඟිලි රිද්මයාකූල පොළොවට දිගවන ලෙස නිර්මාණය කර පෙන්වීම තමයි මේ මූර්තියේ මේ මුද්‍රාවලින් දක්නට ලැබෙන්නේ. ඊළඟට අපිට මේ මුද්‍රාවලත් එක්ක අපිට යන්න පුළුවන් ඊළඟට මේ අපිට පොළොන්නරි යුගයේ කොහොමද තිබුණේ බුදු පිළිම. පොළොන්නරි යුගයේ කොයි වගේද මේ මූර්තිවල, පොළොන්නරි යුගයේ මූර්ති මේ බෞද්ධ කලාවත් එක්ක කොහොමද මේ හින්දු ආගමත් එක්ක සම්මිශ්‍ර වුණාම කොයි වගේද ඒ නිර්මාණවලට බලපෑවේ, මොන වගේද කියන එක පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඊළඟ පාඩමෙන්. මම හිතනවා දැන් අපි කතා කරා පොළොන්නරි යුගයේ ශිවදේවාල පිළිබඳව, මූර්ති කලාව පිළිබඳව, ඒ වගේම පොළොන්නරි යුගයේ දක්න ලැබෙන හින්දු දේව ප්‍රතිමාවල දැක්වෙන හස්ත මුද්‍රා සහ ආසන ක්‍රම පිළිබඳව මම හිතන්නේ උගලන්ට පැහැදිලි අවබෝධයක් මේ වෙනතුරු ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම අපිට තව පුළුවන් මේ දේව ප්‍රතිමාවල කොයි වගේද වාත්තු කිරීමේ ශිල්පීය ක්‍රම, මොනාගින්ද හදලා නිර්මාණය කරලා තියෙන්නේ. බොහෝ දුරට මේව ගොඩාක් බොහෝ දුරට ලෝහ වාත්තු කිරීමේ ශිල්පීය ක්‍රමවලට තමයි මේ මූර්ති ගොඩාක් දුරට නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඉතා දියුණු මූර්ති කලාවක් පොළොන්නරි යුගයේ අපිට දක්නට ලැබෙනවා. මේ ලෝහ වාත්තු කිරීමේ ශිල්පීය ක්‍රමය ඒ බොහෝ දුරට අපිට පොළොන්නරි යුගයේ බුදු පිළිම තුල පවා දක්නට ලැබෙන ලක්ෂණයක් තමයි මේ ලෝහ මූර්ති කලාව. එතකොට මේකේ අපිට දැන් අපි කතා කරපු දේවල් එක බලද්දී අපිට මේ හැම දෙයකම පොළොන්නරි යුගයේ කොයි වගේද හින්දු බලපෑම නිසා අපිට කොහොමද පොළොන්නරි යුගයේ නිර්මාණය වුණේ, ඒ වගේම අපිට හින්දු බලපෑම තොරව අපිට අනුරාධපුර යුගයේදී කොයි වගේද නිර්මාණය වුණේ, එතකොට කොයි වගේද අපිට දකුණු ඉන්දීය චෝල වංශිකයන්ගේ බලපෑම කොයි වගේද ආවේ කියන එක පිළිබඳව මේ පොළොන්නරි යුගයේ නිර්මාණ දිස බැලීමේදී අපිට පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට මේ පොළොන්නරුවේ අපිට හම්බ වෙන ගෘහ නිර්මාණ හෝ වේවා, එහෙම නැත්නම් මූර්ති හෝ වේවා, මේ හැම දෙයකම අපිට දක්ෂ ලැබෙන දෙයක් තමයි අපේ ජන ජීවිතයේ තුලට මේ හින්දු ආගම කොච්චර බලපෑම් ඇති කරලද කියලා. එතකොට මේකෙදි අපිට චෝල වංශිකයන් විසින් අපි බිහි කරපු අගනා නිර්මාණ කීපයක් හැටියට අපි කතා කරා. ඒ නිර්මාණ දක්න ලැබෙන්නේ අපි කතා කරා ශිව දේවාල තුලින්. මේ ශිව දේවාල තුලින් අපිට හම්බ වෙන නටරාජා ප්‍රතිමාව, ඒ වගේම ශිවකාම සුන්දරී ප්‍රතිමාව, ගණදේවි ප්‍රතිමාව, කරකල අම්මයාර් ප්‍රතිමාව, සුන්දර මූර්ති ස්වාම ප්‍රතිමාව, මේ ප්‍රතිමාවල අපි කාලවකවානු ස්වරූපය, ඒ වගේම ඒවල දක්න ලැබෙන මුද්‍රා පිළිබඳව, හස්ත මුද්‍රා පිළිබඳව අපි මේ වෙනකොට දැනුමක් ලබාගෙන තියෙනවා. මම හිතන්නේ අපිට මේ මුද්‍රා තුලින් අපිට බොහෝ දුරට අපිට දැනගන්න පුළුවන් මුද්‍රා ටික, ඊළඟට ආසන ක්‍රම ටික අපි සාකච්ඡා කළා. එතකොට මේ ආසන කළ බොහෝ දුරට අපි කතා කර ආසන ක්‍රම හැටියට නැවත මතක් කිරීමක් කරොත් ලලිත ආසනේ ලීලාසන ක්‍රමයේ පර්යංක ආසන ක්‍රමයේ ඒව ගැන කතා කරා. අපිට බුදු පිළවෙලක් දක්න ලැබෙනවා අබේ මුද්‍රාව, ඒ වගේම ගජහස්ත මුද්‍රාව, නමස්කාර මුද්‍රාව, වර්ධ මුද්‍රාව දක්න ලැබෙනවා, විතර්ක මුද්‍රාව. ඊළඟට අපිට දක්න ලැබෙන මේව තමයි මේ හින්දු දේව ප්‍රතිමාවල දක්න ලැබෙන කටකස්ත මුද්‍රාව, ලෝලහස්ත මුද්‍රාව. මේ ප්‍රතිමාවල අපිට දක්න ලැබෙන මුද්‍රා කීපයක් ගැන තමයි අපි කතා කරේ. එතකොට මේකේ අපි ස්වරූපයත් කතා කරා, කොයි වගේද කියලා නේ. දැන් මේ ස්වරූපය සඳුරුමාර්ති ස්වාමී මේක හරි කඩවසම් රූපයක්, මේකේ අතේ තියෙන්නේ කටකස්ත මුද්‍රාවක් කියලා අපි සඳහන් කරා. එතකොට පාර්වතී රූපේ ලෝලහස්ත මුද්‍රාවක් තියෙනවා. එතකොට මේ පිළිබඳව මං හිතන්නේ පැහැදිලි අවබෝධයක් ඔබලාට ලැබෙන්න ඇති කියලා හිතෙනවා. එහෙමනම් මම නැවත පාඩමකින්, ඒ කියන්නේ අපි ඊළඟට යම් ඊළඟ පාඩමේ, එතකොට මේ පාඩම තුල අපිට යන්න පුළුවන් ඊළඟ අවිෂේ කරුණුත් එක්ක අපිට කොයි වගේද සම්බන්ධ වෙන්නේ කියන එක මම මතක් කරගන්නම්. අපි මම හිතන්නේ මේ ගෝ ප්‍රජා ගුවන්විදුලි මේ ගුවන්විදුලිත් එක්ක එකතු වෙලා මේ කරන කාර්ය අධ්‍යාපන ඌපලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා මේ කරන කාර්යය මං හිතන්නේ ඔබලාට විෂය කරුණු බොහෝ දුරට දැනගන්න පුළුවන් ප්‍රබල මාධ්‍යයක් හැටියට මේ වෙනකොට භාවිතා වෙලා තියෙනවා. මං හිතන්නේ මේ විෂය කරුණු අපි චිත්‍රකලාව අපි කලින් කතා කරා ප්‍රශ්න පත්‍ර තුනක් පිළිබඳව. ඒ තුනේ පළවෙනි පත්‍රයේ ප්‍රායෝගික මේ කොටසේ නැතුව මේ න්‍යායාත්මක කොටසේ අපි මේ සාකච්ඡා කරන පාඩම් මං හිතන්නේ අපි බොහෝ දුරට විෂය කරුණු බොහෝ ප්‍රමාණයක් ආවරණය වෙන පාඩම් කීපයක් එකතු වෙලා ආවරණය කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. මං හිතන්නේ අපිට ඊළඟ පාඩමෙන් ඊළඟ දවසේ හමු වෙනතුරු අපි විෂය කරුණු පිළිබඳව හොඳ අවබෝධයක් අරගෙන මේ හැම කරුණක් පිළිබඳව නැවත මෙනෙහි කරලා නැවත සාරාංශ කරලා මේ කරුණු කොයි වගේද අපිට විභාගයට එන්නේ කොයි වගේද කියලා පුළුවන් තරම් ඔබලා මේ වල රූප සටහන් ශිව දේවාලවල, ඒ වගේම හින්දු මූර්ති කලාවේ පින්තූර මයිතන බලගව තිනවා, ඒ පින්තූර ආශ්‍රය කරගෙන මේ කරුණුත් එක්ක කොයි වගේද ගලපන්න පුළුවන් යුගය පිළිබඳව, ඒකේ මාධ්‍ය පිළිබඳව, භාවාත්මක ප්‍රකාශන පිළිබඳව, මේ පිළිබඳව විවිධ කරුණු යටතේ කරුණු එකතු කරන්න උත්සාහ කරන්න මේ ලැබෙන අවස්ථාවෙන් ඔබලා උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්නවා ඇතැයි මා සිතනවා. ඒ බොහොම ස්තුතියි.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ චිත්‍ර පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රියන්ත දර්ශනද සිල්වා ගුරු පියාණන්.